Sri Lanka. Eki yadeshyak udesa pahandura. Navasilanta spur sangvidhane.
Sri Lanka.
Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට පැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2018 සැප්තැම්බර් මාසේ 7 වැනි සිකුරාදා අප සමග රැඳී සිටිමින් අපට සවන් දෙන ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අදත් සී සරි ලංකා අලුත්ම කලබක් අරගෙන ඔබේ නිවහනට ගොඩ වෙන්නේ හද පිරුණු සෙනෙහසින් ආදරයෙන්. නව ශ්‍රීලන්තයේ සීත ඍතුව නිමා කරමින් සැප්තැම්බර් 1 වැනිදා වසන්ත ඍතුව ආරම්භ වුණා. දින දර්ශනයේ මොන විදියට පෙන්නුවත් තාම සීතල නම් ඉවර වෙලා නෑ වගේ. සමහර වෙලාවට සමහර තැන්වලට වසන්තය නියම වෙලාවටත් කලින් ඇවිත් තිබුණා. ගෙවි යන සතියේ මෞබිමේ තොරතුරු දිහා බලනකොට කාරණා දෙකක් විශේෂ වුණා. එකක් තමයි ජනබලය, කොළඹට ජනබලය. අනිත් එක තමයි 20 වැනි සංශෝධන ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුවේ ඇති වුණු කතාබහ. දේශපාලනය කතා කරන්නේ නැතුව අද වැඩිය ඒ ගැන කතා නොකර අපි හැමෝටම වැදගත් ඒ වුණාට අපිට කිසිම පාලනයක් නැති, ඒ වුණාට අපටම අයිති අපේ හිතගෙන ලියවුණු ගීතයක් අහන්නයි සූදානම. මේ ධම්මපදේ චිත්ත වග්ගයෙන් තෝරාගත් ගාථාවක සිංහල පරිවර්තනය. ගීතේ පද නිර්මාණය කුලරත්න ආර්යවංශ, සංගීත නිර්මාණය රෝහණ වීරසිංහ, ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ. අහලා බලන්න ඔබේ හිතත් මේ වගේද?
අසරියම් දුහාසයම් චිත්තං සංයමිස්සන්ති ගමන්යයි තනිව හැසිරෙයි ඇසත නොපේනෙන්නේ එවන් සිතමයි කෙලෙස් ගිනි ගන්නේ ඔතුම් සදහම් ඥානයෙන් සිත Thank you. රසය යන්නේ නොමැත දිස් වන්නේ නොමැත එළි වන්නේ දුර ගමන් යයි තනිව හැසිරෙයි ඇසට නොපෙනෙන්නේ සිතමයි කෙලෙසුගිනි ගන්නේ උතුම් සදහම් ඥානයෙන් සිත දිවාගන්නේ දුකින් ගැලවෙන්
සිත නිවා ගන්නට අපි කවුරුත් උත්සාහ කරනවා. ඒත් ආදර නවසීලන්තයේ සිටින ශ්‍රී ලංකා වාසීනි, අපි සිත නිවා ගන්නේ කොහොමද? අනේ, අපේ රටේ තිබෙන ප්‍රචණ්ඩත්වය, මේ ප්‍රචණ්ඩත්වයේ වරද කාගේද? මට මතක් වෙනවා මේ මහින්ද මං හිතලත් හිතුවේ මේ වරද කාගේද කියලා. චිත්‍රපටයකුත් තිබ්බ මුග කාලෙකට ඉස්සෙල්ලා, මට මතකයි වයිස්තු යද්දි. නමුත් මේ විචාරකයා ප්‍රචණ්ඩත්වයේ සහ ඒ වරද කාගේද යන්නේ සුනන්ද දේශප්‍රිය කියන ලේඛකයා රාවේ පුවත්පතේ තිබුණු එක්තරා පොතක් අරගෙන මම මේ කතා කරන්න යන්නේ අද දවසේ. දේශපාලන විචාරකයෙක් වන ගෙහාන් ගුණතිලක ට්විටර් පණිවිඩයක් මගින් මෙසේ කියා තිබෙනවා. ජනප්‍රිය ගායකයෙකු සුදුවැන්නිලා සිටි ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂුවක් හිට්ලර් කෙනෙකු ඉල්ලා සිටි ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරියක් LTTE ඉල්ලා සිටි මොවුන් මේ කතා කරන්නේ කාටද? සමහර විට අප නොදන්නා දෙයක් ඔවුන් දන්නවා වෙන්නටත් පුළුවන්. ඒත් ශ්‍රී ලාංකිකයින් ඇත්තටම රුධිර පිපාසිතයන්ද? හරිම භයානකයි. මෙරට බියවද්දන මාෆියා ගණනාවක් තිබෙනවා. ප්‍රචණ්ඩත්වයේ හෝ බිය ගැනීම සිය ආයුධය කරගත් ත්‍රීවිල් මාෆියාව, බස් මාෆියාව, පාතාල මාෆියාව, යාචක මාෆියාව සහ පිම්පි මාසියාව මාෆියාව. තව කොපමණ වෙද්ද කවුද දන්නේ? ඒත් සමහරක් අයක් මේට දොස්තර මාෆියාව දෙක් කරනු ඇති. මෙවන් මාෆියා රැසකට ලංකාවේ හිස ඔසවන්නට ඉඩ දුන්නේ කවුද? ඒ කාගේ වරදක්ද? මේ මාෆියා අතර අපි කොහොමද මේ රටේ ඉඳගෙනත් අපේ සහෝදර සහෝදරියන්, අපේ නෑදෑවන්, අපේ හිතවතුන් මේ තරම් දුක් විඳිනවා අපි බලන්නේ? මේ ගැන අපි කතා කරන්නට පෙර මේ ළඟකදී මට YouTube මගින් දැනගන්න ලැබුණා එක්තරා තරුණ මන්ත්‍රීවරයෙක් මේ පාර්ලිමේන්තුවේදී කියාපු හද සසලවන, ඇඟ කිලිපොලවන කතාවක්. ඔහු කියන්නේ මේ මාෆියාවල් ඔක්කොම බිහි වෙන්නට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාවේ තියෙන පාසල් අධ්‍යාපනයයි කියලා. අසමු මේ කතාව. ඔහු කියන්නේ ඇත්තදයි කියලා අපි බලමු.
මේ කුමාර විජේරත්න මන්ත්‍රීතුමිය ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළා තියෙන්නේ පාසල් වල, විශේෂයෙන්ම විනය කමිටු පරීක්ෂණ විධිමත් කිරීම. ඒතර මෙහෙම කරන්න අපිට කතා කරන්න වෙලා තියෙන්නේම මේ සන්දර්භය පිළිබඳව අපි අවධානය යොමු කරොත් පාසල් වල අද විනය බිඳ වැටලා. එතකොට ඒකෙදි බලපාලා තියෙන කරුණු කාරණා ගණනාවක් තියෙනවා. මේක මේ අවුරුද්දක දෙකක අවුරුදු පහකදී වෙච්ච සිද්ධියක් නෙවෙයි. කියමනක් තියෙනවා, අපි මාස 3ක් ගැන හිතනවා නම් ධාන්‍ය වගා කරන්න ඕනේ. අවුරුදු 10ක් ගැන හිතනවා නම් පැල හිටවන්න ඕනේ. ශතකයක් අනාගතය ගැන හිතනවා නම් මිනිස්සු හදන්න ඕනේ. තේ ගැන කල්පනා කරන්න තේ පරිේෂණ ආයතන තියෙනවා. රබර් ගැන හිතන්න රබර් පරිේෂණ ආයතන තියෙනවා. වී ගැන හිතන්න වී පරිේෂණ ආයතන තියෙනවා. යාපනයේ පැත්තේ තල් සංවර්ධන මණ්ඩලය තියෙනවා. මේ විදිහට පොල් සංවර්ධන මණ්ඩලය තියෙනවා. උතුරු නැගෙනහිර මේ පිට පොල් වගාව ගැන හිතන්න. හැබැයි මිනිස්සු අසංවර්ධනය කිරීම. අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණු තුනයි. ප්‍රජානන ආවේදන මනෝචාලක දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය. මේක එදා කවියා කිව්වා, පිම්මද පුතුන් 100ක් ලදුවත් નિසරු ගුණනන බෙලෙන් යුතු පුතුමේ ඊතා ගනු. ගුණනන බෙලෙන් කියලා කිව්වේ ಗುಣ කියලා කිව්වේ ආවේදන හදවත සංවේදී මිනිස්සෙක් බිහි කිරීම. නන කියලා කිව්වේ දැනුම. බෙල කියලා කිව්වේ මනෝචාලක කුසලතා සංවර්ධනය. දැන් මේ යාන්ත්‍රණය යනකොට අපි දන්නවා ලංකාවේ තියෙන පසුගාමී සමාජය. මේ පසුගාමී සමාජය තුළ එක අංශයක් ඉදිරිගාමී කරපුවාම ඇතිවන ප්‍රශ්නය. දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මමත් ඉස්කෝලේ යන කාලේ ගුටි කාලා තියෙනවා. හැබැයි තනි වැරද්දකට නෙමෙයි, පන්තියක් ගුටි කන වෙලාවේදී විතරයි මම ගුටි කාලා තියෙන්නේ. ඉස්කෝලෙන් පැනලා ගිහිල්ලා එහෙම නැත්නම් වෙන මගෝඩිකම් කරලා ගුටි කාලා නැහැ, පන්තියක් කෑවනම් කාලා තියෙනවා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ළමයි පහර දෙන තත්ත්වයක පාසල් පද්ධතිය බිඳ වැටලා තියෙනවා. මේක තමයි මම කියන්නේ පසුගාමී සමාජය තුළ. හැබැයි මේ සම්බන්ධයෙන් අපි හොයලා බලන්න ඕනේ. මගේ අකුරැස් ආසනේ පහුගිය කාලේ වාර්තාවක් ආවා, ඉස්කෝලයක් ඇතුලේ ළමා පාතාලයක් තියෙනවා. ඒකේ පාතාල නායකයෙක් ඉන්නවා, පාතාල නායිකාවක් ඉන්නවා. ඒගොල්ලෝ ඉස්කෝලේ ඇතුලේ ටැටූ මැෂින් එකක් ගෙනල්ලා ටැටූ ගහලා සල්ලි හොයනවා. එතන පාතාල නායකයාගේ බෑග් එක ගෙනියන්න වෙනම ඉන්නවා, නිකන් සිකියුරිටි වගේ ළමයි හදාගත්ත. නායිකාවටත් එහෙම කණ්ඩායමක් ඉන්නවා. දැන් මේක කිව්ව ගමන් මම සියලුම පෞද්ගලික උපකාරක පන්තිවල ගුරුවරු ගෙන්නුවා, පොලිසිය ගෙන්නුවා, ඊළඟට විදුහල්පතිවරු ගෙන්නුවා, ඊළඟට රෝහලේ වෛද්‍ය නිලධාරී ගෙන්නුවා, සියලුම උපදේශන ශිෂ්‍යය ගෙන්නුවා. ගෙන්නලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න යනකොට ඔයාලා බලනකොට එක්කෙනෙක්ගේ තාත්තා රට, තව කෙනෙක්ගේ තාත්තා හමුදාවෙන් පැනලා ගියපු කෙනෙක්, තව කෙනෙක්ගේ තාත්තා මැරිලා අම්මට විවිධ ගමේ චෝදනා තියෙනවා එයාගේ විනය පිළිබඳ. විදුහල්පති ගෙන්නුවම මව, විදුහල්පතිගේ ඉස්සරහා අම්මගෙන් ගේම ඉල්ලනවා අර ඒ ළමයා යමංකෝ. දැන් ප්‍රින්සිපල්ට කිව්වනේ අද යමංකෝ ගෙදර බඩ පිරෙන්න දෙන්න. බලනකොට තාත්තා මවට පහර දෙන්නේ දරුවලව. ඊටවසේ අපි කවුන්සලර්ස්ලා ලවා නැත්නම් උපදේශන නිලධාරීන් ලවා ඒ උපදේශන ලබා දීලා කටයුතු කරා. පාසල් වලට මේ ළමා ආරක්ෂක අධිකාරී නීති ඇත්තටම ඕන. ඒ ගැන තර්කයක් නැහැ. හැබැයි පසුගාමි සමාජයක එක කැලලකින් විතරක් නීති රීති දාලා බැන්දම ඒක වාහනයක නොගැලපෙන රෝද වගේ. හර්ෂද සිල්ලමැතිතුමාගේ අදහස් එක්ක මම විරුද්ධ මතවාදයක් දරනවා නෙමෙයි. පොඩි පහර දීමක් වෙන්න ඕනේ. හැබැයි මේ ඩෙස්බංකු වලින් ගහන එක මේ එහෙම නැත්නම් මේ අතින් පයින් ගහන එක කණපැලෙන ගහන එක නෙමෙයි මම කියන්නේ. යම් කිසි දනුවම් කිරීමක් මම මගේ මම
ඔබතුමාට අපේ රටේ ප්‍රතිපත්තියක් තියෙනවනේ ගරු මන්ත්‍රීතුමා එමෙතුමා ඒ ප්‍රතිපත්තිය තමයි
අද මේ පාර්ලිමේන්තු යොමු කියපුවේ කාරණය අපි කාගෙත් ඇත්තටම ඇස් ඇරෙන ඉතාමත්ම භයානක විදිහේ ප්‍රකාශය. බුද්ධික පත්‍රණ මන්ත්‍රී නියෝජ්‍යමත්තුමා කීවේ ඔහු අධ්‍යක්ෂ පුසිද්ධිය මෙවන් සිද්ධි කීයක් අප අතර තිබේදයි අපි නොදනිමි. අපි බලමු තවත් අහලා.
මගේ සම්පූර්ණ කතාව වහන් ඉන්නකො. දැන් මෙතන වෙලා තියෙන්නේ මම කියන්නේ ඩෙස්පුටු වලින් අතින් පයින් කන පැලෙන්න හැම ගැලවෙන්න එහෙම ගහන එක පිළිබඳ නෙවෙයි. ඒක වැරදි. ඒක කොන්දේසි විරුද්ධව එලා දකින්නවා. ඒ සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කරන්න ඕන. හැබැයි දැන් අද වෙලා තියෙන්නේ මේ ළමා ආරක්ෂක නීති රීති පාවිච්චි කරමින් දරුවෙක්ට සැබෑ වැරද්දක් වෙනුවෙන් දඩුවම් කරෝ. දැන් කොණ්ඩ වවාගෙන එනවා. ඇත්ත කතාව. කොණ්ඩ කපපු ගමන් යනවා පොලිසිය. ඉස්සර ඒ කාලේ මට මතකයි මුඩු තෙල් බෝතල් එක්ක ඉස්කෝලේ හිටියා විනය පාලකස. දැන් එහෙම නැහැ. කලිසමේ විවිධාකාර විචූරණ මේ ඊයේ පෙරේද මම කරා උසස් පෙළ අර ගණදේවි පූජාව ළමයින්ට මෙතෙන්ට ආවා. මේ මම අර දෙනකොට පිළිතුරුයි පෑන මම දැක්ක ටැටු ගහන් ඉන්න ළමයි මේ ඒ ලෙවල්. එතකොට දැන් මේව නවත්තන්න නෑ මම කියන්නේ. එතකොට දැන් අපි මෙන්න මේ කාරණා දැන් සාමාන්‍යයෙන් නියෝජ කතානායකතුමනි සාමාන්‍ය පෙළ වැඩිම ප්‍රවීණතාවය දක්වන අය තමයි අපි නිගමට හිතමු. මම විශ්වාස කරන්නේ නැහැ මේ ලංකාවේ අධ්‍යාපනයේ මනින මිම්ම පිළිබඳව මගේ ලොකු විශ්වාසයක් නැහැ. නමුත් වැඩිම ගන්න අය සාමාන්‍ය පෙළ උසස් පෙළට ගිහිල්ලා බයෝමැත්ස් නැත්නම් ජීව විද්‍යාව සහ ගණිත අංශයට යනවා. ඒකෙත් වැඩිම ගන්න අය වෛද්‍ය විද්‍යාලයට යන කොටසක් කොටසක් ඉංජිනේරු පිටට යනවා. ඒතකොට වෛද්‍ය විද්‍යාලයට යන අය කියලා හිතන්නේ ලංකාවේ ක්‍රමය තුල වැඩිම ලකුණු ගන්න අය. දැන් රාගම් වෛද්‍ය පීඨේ මට වඩා පහළ කණ්ඩායම් දෙකක් පහළ හිටපු කෙනෙක් වෛද්‍යවරයෙක් බවට පත් වෙලා මීගම රෝහලේදී තමුන්ගෙන් බේත් ගන්න ආපු රෝගී කාන්තාවව දූෂණය කළ අදගෙන ගිහලා බිමට ඇදලා දානවා. එතකොට තව වෛද්‍ය චාමින්ද විතාන මාතර ඔහු සෙවනගල රෝහලේ ඔබතුමාගේ දිස්ත්‍රික්ක සෙවනගල රෝහලේ වැඩ කරේ ප්‍රධාන වෛද්‍යවරයා විදිහට දෙවනි වෛද්‍යවරයා අරයාගේ වතුර ටැංකියට වහ දානවා. ඔබතුමා මේ සිද්ධිය දන්නවා. වහ දානවා. මොකද එයා දෙවනි වෛද්‍යවරයා හිතනවා පළවෙනියට වහ දීලා මැරුවොත් මට පුළුවන් පළවෙනිය වෙන්න කියලා. එතකොට බලන්න පසුගාමි සමාජයක් කියලා මම කියන්නේ ඒක අපේ. එතකොට ලංකාවේ ක්‍රමය තුල බැලුවත් වැඩිම ලකුණු අරගෙන අපි බුද්ධිමතුන්නේ කියලා හිතන අය මෙහෙම හැසිරෙනවා නම් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ මන්න මිම්ම තුල බැලුවම වෛද්‍යවරු කියන්නේ වැඩිම බුද්ධිමතුන් කියලා හිතනවා නම් ඒ හිතන අය තුලත් මෙහෙම නම් ඒ පසුගාමි සමාජයක් තුලට ළමා ආරක්ෂක අධිකාරිය කියන නූතනත්වය ගැන දාපුවාම මම කියන්නේ ඒක අයුතු ප්‍රයෝජන ගන්නවා කියලා හර්ෂ සිල්ලමැතිතුමා සමහරු. ඒකයි මේක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ළමා ආරක්ෂක අධිකාරියේ නීති ක්‍රියාත්මක වෙන අතරෙම පාසල්වල එක පැත්තකින් විනය පාලක ක්‍රමවේදය අනිත් එක මේ විනය මණ්ඩල ඒ වගේම වැදගත්ම දේ තමයි කවුන්සලර්ස්ලා නැත්තම් මාර්ග උපදේශණයට අදාළ. දැන් උපදේශන ක්‍රියාවලිය යෙදෙන්නේ ඉස්කෝලේම ගුරුවරු. ඒක ගැළපෙන්නේ නැහැ. මොකද ඒ ගුරුවරයාට ළමයි ගිහිල්ලා යම්කිසි කාරණයක් ගැන කිව්වම ළමයින්ටත් පොඩි අවිශ්වාසයක් තියෙනවා මේක ඉතුරු ගුරු මණ්ඩලය අතරට විසරණය වෙයි කියලා. ඒ නිසා මේ උපදේශන ක්‍රියාවලිය සාර්ථක වෙන්න නම් පාසල් තුලට ඉන්න ඕන වෙනම උපදේශකව උපදේශන ක්‍රියාවලියට. කවදාවත් ඉස්කෝලේම ගුරුවරයෙක්ට උපදේශනය පිළිබඳ විශේෂ පුහුණුවක් දීලා ඒගොල්ලෝ දැම්මයි කියලා මේ උපදේශන ක්‍රියාවලිය ගෙනියන්න බෑ. මාර්ග උපදේශනයේ ප්‍රශ්නයක් නැහැ. කරිය ගයිඩන්ස් පැත්ත ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්නේ උපදේශන ක්‍රියාවලිය. ඒ වගේම දඬුවම් දීමේදී අඩුම ගානේ වේවැලේ දැන් අතින් පයින් ඩෙස්ක් කකුලෙන් අරෙමෙන් ගන්න නෙමෙයි. ප්‍රමිතියක් සහිත සයිස් එකක් කියමු වේවැලක් දුන්නා නම් ඔය ප්‍රශ්නේ ඉවරයි. අධ්‍යාපන අවත්‍යංශෙම ටෙන්ඩර් කරලා මිල දීගෙන දුන්නා නම් වැඩේ ඉවරයි. එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි. මම කියන්නේ ඒකයි. මේ ඊට අමතරව සමාජාර්ථික ප්‍රශ්න තියෙනවා. මේ තත්ත්වෙට දරුවෝ පත් වෙන්න. අම්මා රට යන ප්‍රශ්නේ. එහෙම නැත්නම් තාත්තගේ බේබදු ප්‍රශ්නේ. දැන් නියෝජ කතානායකතුමනි, මම ඉස්කෝලේකට ගියපුවාම අර දරුවන්ට පුස්තකාල පොත් දෙන්න එක ළමයෙක් හිටියා හැන්දයි. බලපුවා මොකද වෙලා තියෙන්නේ? තාත්තා උදේ ඉඳලා හැන්ද වෙනකම් බීලා බීලා ගෙදරින්නෙත් කාලේ බෝතලයක් අරන්. ඇවිල් එනකොට දරුවට තාත්තගේ සින්දු ඈත එනකොට දරුවා ඉන්නේ ඇඳයට මේසයට. එතන මම ඒකයි කිව්වේ, මේකේ සමාජාර්ථික ප්‍රශ්නකුත් තියෙනවා. ඒකෙන් අපිට ගැලවෙන්න බෑ. ඉතින් ගෙදර ආවා, තාත්තා දාගත්ත වීදුරුවට අරක්කු ටිකක් දාගෙන මොන්න හදනකොට අම්මා කිව්වා, දැන් උදේ ඉඳලා බීලා නෑවිල්ලා තියෙන ආයි මොකට බොනවද කියලා. ඔබ කට වහගෙන ඉඳපන් කියලා අර අරක්කු වීදුරෙන් දමලා ගැහුවා අම්මට. අම්මා දරුවා වඩාගෙන හිටියේ. එතකොට ඒ දරුවගේ වයස අවුරුදු 3මාරයි. වීදුරුව ගිහිල්ලා දරුවගේ මූණේ වැදිලා පිපුරුවා. පුපුරලා ඒ දරුවගේ ඇහැ, මම මේ දරුවා දකින්නකොට වයස අවුරුදු 8ක්. අවුරුදු 3මාර දීච්ච සිද්ධිය. අර අරක්කු වීදුරුව ගිහිල්ලා දරුවගේ මූණේ වැදුනා. වීදුරුව පුපුරලා ගියා. වීදුරු කෑලි වලට දරුවගේ ඇහැ කැපුණා. ඇහැට ඇල්කොහොල් ගියා. ඒ වගේම වීදුරු කෑලි කරකම ඒ දරුවා එක් සදාකාලික එක ඇහක් අන්දයි. බේබදු තාත්තා ගහපු වීදුරු පාරේ. ඉතින් ඒ නිසා මේ කාරණේදී විනය ඕන, ළමා ආරක්ෂක නීති පිළිබඳව යලිත් හිතන්න ඕන. ඒ වගේම සමාජ ආර්ථික ප්‍රශ්න විසඳන්න. ඔන්නඔකට තමයි ජනවාරි 8 වෙනිදා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ක්‍රමයේ වෙනසක්. නැතුව එක ජනාධිපති කෙනෙක්ගේ ඔළුව වෙනුවට තව ජනාධිපති කෙනෙක්ගේ ඔළුවත්, එක අගමැති කෙනෙක්ගේ මේ ඔළුව වෙනුවට තව අගමැති කෙනෙක්ගේ ඔළුවත්, එක කැබිනට් මණ්ඩලයක් රාජ්‍ය අමතිවරු.
ඔබ මේක අසුපුවම ඔබට මොනවද දැනෙන්නේ? මේ වගේ තවත් සිද්ධීන් ගණනාවක් ඇති. මහින්ද, මට හම්බුණු මේ පුවත්පතේ එක තැනක තියෙනවා, මේ දේශපාලනයේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ආයතනයේ වාර්තාවකින් කියවුනේ, මෙරට වයස 1-14 වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 74% නිවසේදී කායික වදයන්ට ලක්වන බවයි. අප ජීවත්වන නිවාස අසල ජීවත් එවැනි දරුවන් අප 8 දෙනෙකුම එවැනි වදයන්ට ලක්වනු අපි නිතිපතා අත්දැකීම. මේ කියන්නේ සුනන්ද දේශප්‍රිය. අනේ තාත්තේ ගහන් දෙපා, අනේ තාත්තේ ගහන් දෙපා යැයි හඬන තෙවස් විය ඇති දරුවගේ හැඳීමෙන් අප කම්පැනියට පත්වෙන දවසක් නැති තරම්. මගේ පියාද මවද නිවසේදී අපට පහර නුදුන් නමුත් පාසලේදී සිසු දරුවන්ට කායික දඬුවම් පැමිණ වූහ. මට හිතෙනට මේ මහින්ද මේ දෙදරු සෝරි මේ අම්මයි තාතයි දෙනම ගුරුවරුන් වෙන්නට ඕනේ. ගෙදර දරුවන්ට දඬුවම් කරන්නේ නැහැ. නමුත් පාසලට ගියාම දරුවන්ට කායික වද දෙනවා. මම ඇත්තටම බුද්ධික පත්‍රණ නියෝජ්‍ය අමාත්‍යතුමා කීවෙත් ඕකයි. ඉතින් ඒ ඉස්සර කාලේ තිබුණු දෙයක් නේ මේක. දැන් තවත් විදිහකින් තියෙනවා, ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ මෙරට පැතිර පවතින නපුරකි මානික මානව හිමිකම් ගැන සුප්‍රසිද්ධ ආයකුසිය පෙම්වතියට කළු ඇසක් දී තිබුණේ 80 දශකයේදීය. එමෙන්ම මෙරට පොදු වාහන සේවා තුළ 90% ස්ත්‍රීන් ලිංගික හිංසාවන්ට ලක්වන බව වාර්තා ගණනාවකින් පෙන්වා දී තිබේ. බලය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පෙනෙන විදියට අප සමාජයේ මුල් බැසගත් නයිසර්ගික විපතකි. මම මුලින් මේ වාර්තාව පටන් ගත්තේ වර්ධ කාගේද කියලා. මහින්ද ප්‍රශ්නයක් අහනවා, වර්ධ කාගේද? අර බුද්ධ අමිතවක් වගේ මේ දවසකින් දෙකකින් අවුරුද්දකින් දෙකකින් උණු වැඩක් නෙවෙයි නේද?
මේක ඇත්තටම ඉතින් මේ අවුරුදු මතන 100,000 ගණනක් කලින්නම් තිබිච්ච දෙයක්. මේක මේ අපේ මනුෂ්‍ය වර්ගයාගේ කලින්නම් තියෙන දෙයක්. ඔක මේ අමුතු දෙයක් නෙමෙයි. නමුත් ඉතින් මෙතන මේ දවස්වල තියෙන ප්‍රශ්නේ, දැන් ඔය ප්‍රශ්නේ මම හිතන්නේ ඔතනම කියවුණා. බුද්ධික පත්‍රණ මන්ත්‍රීතුමා මේ කියනකොට මේ දඬුවම් දෙන්න ඕනේ කියලා එක එක පැත්තක්. අනික් පැත්තෙන් අපි කියනවා මේ දඩුවෙක් කියනවා කියලා අපිට ගෙදෙද්දි දඬුවම් කරන්නේ නැහැ. නමුත් අම්මයි තාත්තයි පාසලට ගිහිල්ලා දරුවන්ට වදිනවා. ඒ කියන්නේ දඩුවම් කරනවා. ඉතින් එක පැත්තකින් කියවෙන්නේ දඬුවම් කරන එක වැරදි කියලා. අනිත් පැත්තෙන් හැඟ වෙනවා දැනුවත් කරන්න අවශ්‍යයි කියලා. ඉතින් මම හිතන්නේ මේ ওই දෙක මැද්දේ තැනක් වෙන්න ඕනේ. දැනුවම් කිරීම අවශ්‍යයි. දැනුවම් කිරීම අවශ්‍යයි. නමුත් ඒ ගැන අර ප්‍රමිතියක් හරි මොකක් හරි තියෙන විදිහක් කෙරෙන්න ඕනේ. හැබැයි එක එක දැනුවම් වලට එක එක විදිය. දැන් මම හිතන්නේ ඔබ මේ මේ මුලින්ම කිව්වේ මේ 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 ලියවිල්ල සුනන්ද දේශප්‍රිය මහත්තයාගේ ලියවිල්ල. සුනන්ද දේශප්‍රිය මහතා තමයි මම හිතන්නේ 71 අවුරුද්දේ පළවෙනිම වැඩිපුර තිබ්බ මනුස්සයා. හැබැයි දැන් එයා දැන් මෙතත්වට ඇවිල්ලා නේ. දැන් අපි හිතමු මේ අපි ගිය සතියේ කතා කළා මේ උයන්ගොඩ මේ මහාචාර්ය උයන්ගොඩ
මහත්තයා.
එයාත් ඒ වගේම එතනම හිටියේ කෙනෙක්. ඉතින් නමුත් ඒගොල්ලන් ඇවිල්ලා දැන් සමාජයේ අනිත් පැත්තට ඇවිල්ලා සමාජයත් හරිගස්සන තරමට ඇවිල්ලා. ඉතින් ඒගොල්ලන්ට දැනුම ලැබුණේ නේ ඒගොල්ලන් දෙදෙනා මහාචාර්ය වුණත් මේ මේ වුණත් දැනුම් ලැබුණා. යම් කිසි දැනුමක් ලැබුණා. ඒ ඒ අවශ්‍ය දැනුමක් ලැබිය යුතුයි.
මමත් මහින්දගේ ඔය එක කැමති මේ දැනුමක් ලැබිය යුතුයි. දැන් මම කල්පනා මම ලංකාවේ අවුරුදු 15ක් විතර තමයි පාසල් වල ඉගෙනුවේ. ඒ කාලේ තිබුණු විනයත් දැන් පවතින ප්‍රචණ්ඩ පාසල් ප්‍රචණ්ඩත්වයත් අතර ලොකු පරතරයක් තියෙනවා. ඒ කියන්නේ කතිකාකරنده මේ මහින්දත් මමත් දැන් උත්සාහ කරා ලංකාවේ විදුහල් නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට කතා කරලා පොරොදු ඔබට තොරතුරු ටිකක් ගෙන්න. ඔහු කියනවා මෙන්න මෙහෙම එකක්. අපිට එයාල් මේ සම්බන්ධ කරගන්න බැරි අමාරුකමක් තිබෙනවා. සෝරි මම බොහොම කනගාටුයි. ඔහු කිව්වා මෙහෙම එකක් මහින්ද. ඔය විනය නැති වෙන්නේ හුඟක් දුරට රජයේ පාසල් වලයි. නමුත් පෞද්ගලික පාසල් වල විනය අර ඉස්සර තිබුණා වගේම තාමත් තියාගන්නට පුළුවන් කියලා තියෙනවා. මොකද ඒකට හේතුව වෙන්නේ මොකක්ද?
සමහර විට මේ මම හිතනවා මේ රාජ්‍ය පාසල් වල ගුරුරුන්ගේ පාලනය මම හිතන්නේ ලිහිල් කියන එක. ඉතින් ඒගොල්ලන්ගේ ඒගොල්ලන් සමහරට ගුරුවරු හිතනවා ඇති ඒක මගේ වැඩක් නෙමෙයි ඒක විදුහල්පතිතුමාගේ වැඩක් කියන එක.
සමහර විට විනය පාලක මේ ගුරුතුමාගේ වැඩක්
කියලා. ඉතින් ඒ වගේ ඉතින් රජේ වුණාම ඒගොල්ලන් තමුන්ට අයිති වැඩේ පමණමනේ කරන්නේ. නම් පෞද්ගලික පාසල් වල ඒක එහෙම නෙමෙයි. ඒගොල්ලන් කියලා තියෙනවා නම් මේක හැමෝම කරන්න අවශ්‍යයි කියලා. ඉතින් හැමෝටම ඒ වගකීමක් එනවා. ඉතින් මට මම හරියටම මට මේ මම හිතන්නේ විදුහල්පතිතුමාව අපේ අමනගසර මේ කතා කරන්න පුළුවන් වුණා නම් අපිට
මේ ඔකේ තවත් පැත්තක් මම දකිනවා මේ මහින්ද. මොකද්ද මේ මේ ඩිජිටල් තාක්ෂණය වැඩි වෙලා සමාජ වෙබ් අඩවි වැඩි වෙලා සෑම කෙනෙක්ම ලේඛකයෙක් වෙන්න පටන් ගත්තට පස්සේ ඕක නතර කරන්න සීමාවක් අපිට තිබුණේ නැහැ. දැන් අවුරුදු මා හිතන්න ලංකාවට ගිය මුළු ලෝකෙටම අවුරුදු 5ක් ඇතුළත උණු මේ සමාජ වෙබ් අඩවි වල තියෙන විනාශය සහ ඒවල ලොකු වැදගත් දේවල් තියෙනවා අපිට ගන්න. දැන් අපි මෙහි පාසල්වල උගන්නන්නේ ඒ වෙබ් අඩවි වල තියෙන හොඳ දේවල් තමයි අපි ගන්නෙ. clouds යනවා නැත්නම් google docs යනවා. ඒ වලින් අපි ප්‍රයෝජනෙ ගන්නවා. මට හිතෙනවා ලංකාවේ මේවා බොහොම වැරදි පිළිවෙලට පාවිච්චි කිරීමෙන් දරුවන්ට මේවා ගිහිල්ලා ඒ වලින් තමයි මේ ඔයගේ ප්‍රචණ්ඩකියා ඇති වෙන්න පුළුවන්. නැත්නම් බස් මාෆියාව, ත්‍රිවිල් මාෆියාව, පාතාල මාෆියාව.
ඒක ඇත්තට තියෙන නමුත් මම නම් පුජ්ජලිකව මගේ මේ විශ්වාසය නම් මේ ඩිජිටල් තාක්ෂණය තවතුරටත් ප්‍රචලිත විය යුතුයි කියන එක. හැබැයි ඒවෙන් කෙරෙන වැරදි තියෙනවා නම් එහෙම සමාජය මගින්ම ඒවා අඩු වෙවි. දැන් අපි ගත්තොත් එහෙම අපි පුංචි කාලේ දැන් අවුරුදු 50කට විතර කාලේ ඉස්සර කාලේ අපි හන්දියට ගියාම අපිට පේනවා බීමත් වෙලා කෑ ගහලා කුණුහරුප කියන ඇය ඉන්නවා. නමුත් මේ දැන් එක අඩුයි. මොකද සමාජයෙන්ම ඒකට ඇවිල්ලා තියෙනවා මේ විරෝධයක් ඇවිල්ලා ඒ අයට. එතකොට සමාජයේ ගොලංග ගණන් ගන්නේ මේ බොහොම මේ පහත් තත්වයකට ගණන් ගන්න තත්වයක් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා උංග දෙනෙක් ඒ වගේ කරේ නැහැ. නමුත් වෙනින් මේ වැරදි වලට යනවා.
දැන් මේක කොයිතරම් කතා කරත් අපිට තියෙන අපි ලංකාව ගැන අපේ හිත රිදවගෙන අපි මේ නින්දට යන එක විතරයි තියෙන්නේ. මේ ඔක්කෝක නවති නැති දෙයක් අපි මේකට ප්‍රතිකර්මයක් අපිට මිහිඳගෙන කරන්න බෑ. දෑබර අසන්නේනි, ඔබටත් මොහකාරී අදහසක් තිබෙනවා නම් මේ ගැන අපිට කතා කරන්න. අපි මේ ඔබට දැනුවත් කරනවා මිසක් ප්‍රතිකර්මයක් කරන්න උත්සාහ කරනවා නෙවෙයි. ප්‍රතිකර්මයක් කරන්න උත්සාහ කරනවා නෙවෙයි. අපිට ප්‍රතිකර්මයක් කරන්නත් බෑ. නමුත් දැනුවත් කිරීම පමණයි ඔබට කරන්න පුළුවන්. අපි මෙච්චර වෙලා මේ ගැන කතා කරා. මං හිතන්නේ හොඳ වෙලාවක් තියෙනවා අපි ගීතයකට යන්න. මේ අපි ගීතයකට සවන් දෙමු. අපිට අද මැදිරියට කියන්නේ, ඔබට මතක ඇති මං තේ කාලෙක ඉඳලා අපි ගෙන මේ මැදිරියට ගෙන එනවා වේදිකාවල, ප්‍රසිද්ධ වේදිකාවල ගී ගයා නැති, නමුත් ගී ගැයීමට එන්න හොර ඒ අයව කැඳගෙන අපි උත්සාහ කරා. මම එක වතාවක් කරා ඒක අපේ මේ ඉදිරියට නිම්නයක් කියන වැඩසටහනින් යන්න. අද පොඩි දරුවෙකු අපි එක්කන් ආවා. දුව අයිබෝන්.
අයිබෝන්.
ඔනිත්‍රා දෙනියගේ. හරිද නම?
හරි.
දුව පොඩි කාලේ ඉඳලම සින්දු කියනද?
ඔව්.
හා. දුක වයස කීයක් විතර වෙනවද?
11යි.
ආ 11යි. මම එක වතාවක් දුවගේ සින්දුවක් අහලා තියෙනවා. මං ඒක හරියට පැහැදුනා. හොඳ කටහඬක් තියෙනවා. ඉදිරියට යයි කියලා අපි ආශිර්වාද දෙපතුමින්. දුව ලැස්තිද ගීතයකට එන්න?
ඔව්.
හා. කටපාඩමින්මයි කියන්නේ නේද? කිසිම කොලයක් කර්මයක් මුකුත් නැහැ.
නැහැ.
හා. අනර්ගයි. ශ්‍රේෂ්ඨයි. මේ දෑබර හිතවතුනි ඔබ වෙත ගීතයක් ඉදිරිපත් කරන්න ඔනිත්‍රා දිනියගේ අපේ කුඩා දැරිය. ඔබට මයික්‍රොෆෝනෙ මන්දගියේ කියපම් මට ඔබ යන්න නම් එපා පුතේ තේරුණාද
බොම ඇත්තටම උගක්ම ලස්සන සින්දු දෝගේ මේ 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 ඉස්කෝලේ කොයි ඉස්කෝලේද යන්නේ
පාසල
මේ මේ ඉස්කෝලේ එක මොකද්ද
ඔටිහාවැලි
ඔටිහාවැලි
ඔය ඔය දුව ලංකාවේ ඉඳි ගියේ කොහෙද
අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලේ
අම්බලංගොඩ ධර්මාශෝක වාට හුඟක් මිස් වෙනා ඉස්කෝලේ එහෙ නේද මේ තේරෙන එහෙදිත් වා ගීත ගායනා කරාද
ඔව්
ආ සභා රැස්වීම වලදී සහ නාට්‍යව සහ වේදිකා මොකරි සැරසිලි වලදී
ඔව්
හොඳයි අපි ඔබට සුබපතනවා සීසර ලංකා ගුවන්විදුලිය ඔබට සුබපතන තාත්තා වගේ අසංක තෙනියගේ අපිට අද මේ ඇවිල්ලා අපිට උදව් කරනවා මේ ඉදිරියේ අපේ තාක්ෂණයට උදව් වෙන්න මහින්ද පොඩක් ඒ ගැන බලනවා ඒ තාත්තා වගේ හොඳ මිෂන් කෙනෙක් වෙන්න ඔයාට අපි ඉදිරියට සුබපත
බොහොම ස්තුති
බොහොම ස්තුතියට දාබරසන්නේනි ඒ අගනා ගීතය අපිට කාලෙකින් ඇහෙන අපේ දරුවන් ඉදිරියට ගේන්න මම කරපු එක්තරා යෝජනාවක් තමයි දැනට අපි දෙදෙනෙක්ම ගීත වේදිකාවට ගෙනලා තිනවා මැදිරියට අපි ඉස්සරහටත් කවුරු හරි බලාපොරොත්තුෙන් ඉන්නවා නම් වේදිකාවට මහා සෙනඟක් මැද්දේ ගීතයක් කියන්න චකිතයක් තියෙන අය අපිට පුළුවන් ඔබට උදව් කරන්න කරුණාකර සීසර ලංකා ගුවන්විදුලි වැඩසටහන ඔබට උදව් කරන්න පුළුවන් අපිව සම්බන්ධ කරන්න මහින්ද දැන් අපි ඊළඟට අපි මොකද කරන්න යන්නේ
ඊළඟට ඊළඟ මාතෘකාව
ඊළඟ මාතෘකාවට එන්න ඉස්සර වෙලා මහින්ද මේ මට තවත් නිවේදනයක් කියන්නේ වැඩසටහනක් ගැන බලාපොරොත්තු වෙනවා ඔබ දන්නවා මේ ළඟකදී ඉතාම බොහොම ජනප්‍රිය වෙමින් පවතින චිත්‍රපටයක් තියෙනවා ඒ අපේ අග්‍රගණ්‍ය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිසින් අවසාන වරට අත තබන ලද සහ මියගිය අපේ අග්‍රගණ්‍ය නළු ටෝනි රණසිංහන් විසින් ලියන ලද කතාවක් රූපගත කරලා චිත්‍රපටයකට නංවා ඉදිරිපත් කරේ සුමිත්‍රා පීරිස් එය නව ශ්‍රීලන්තයට එනවා ඔක්තෝබර් 7 වෙනිදා ඔක්තෝබර් 7 වෙනි ඉරිදා හොලිවුඩ් සිනමා හල ඇවන්ඩේල් ඒ ගෙන්වන්නේ සිප්හල ෆවුන්ඩේෂන්ස් අපි ලංකාවට උදව් කරන දරුවන්ට මුදල් සොයා ගැනීම පිණිස මේ අපි මෙන්න මේ ඛණ්ඩයට පොඩ්ඩක් ඇහුම්කම් දෙමු
දේටම සීමා බන්ධන මං පැනලෑ කියලා හිතුවද ඔය කියන ළමයා ඔය තරම්ම ලස්සනද
ලස්සන කියන්නේ අපි දකින දේ නෙමෙයිනේ අපි හිතන දේ නව කබසන දෙක දෙක තරු සොයා ගිය ජීවිතය තරු කඩා වැටුණු විට දෙවරුවක නතර විය
මායාවේ නොහැඟේ ජීවිතයේ ගින්වානේ තරවටු කලයුතු වේ හිත සිත් පෙන්වෝ
දෙවරුවක් වූ එසඳ හද මඩල සිතුරු කර සිත් මකට ඇතුළු විය.
ෂා ෂා ෂා, මේ තරම් අපූර්වට මූර්ති නැලන් හපනෙක් මුළු රටේම නැතුවේ. තාමට පොරොන්දු වෙන්න ඕනේ මින් මත්තට කිසිම දවසක මේ වගේ ලැජ්ජනිත වැඩ කරන්නේ නැහැ.
අදෝ
සයිමන් සිංහ මට කියහම් මොකද වෙලා තියෙන්නේ?
මහා කඩේ බලාගත්ත මැනේජර් එක්ක මුදලාලිගේ දුව පැනලා ගිහින්.
මේ මොන රිලේජ් නැති වැඩද එමේ? මේ ගෑණිගේ නූල් පොටක්වත් නැහැනේ.
ගෑණියෙක් ඇඳුන් නැතුව ඉන්නකොට තව ගෑණියෙක් මොකටද ලැජ්ජ වෙන්නේ?
මට ආපහු මගේ ලෝකෙට යන්න ඕනේ නෑ උසඳ.
ඇයි?
මම ඔයාට ආදරේ.
අවුල් රිය ජීවිතය.
මං දන්නවා ඔයාත් මට ආදරේ කියලා. මං ඔයාත් එක්කම ඉන්නම්.
අපගේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්සන්ගේ විචිත්‍ර කාල්පනික ආඛ්‍යාන දර්ශකයක් මත විසඳවන අපගේ මහා සිනමා කිවිඳියකේ කවිතාව.
ඔයත් අනිත් ඥාති පාර්ශ්වයේ කොයි තරම් උත්සාහ කළත් මම බලහත්කාරයෙන් යවන්න බෑ.
hina වෙලා විතරක් මදි. ආවහම හෙප්පු අල්ලන්නත් ඕනේ.
හෙප්පුෙන් දමලා ගහන්නයි මට හිතෙන්නේ.
ආදරය ප්‍රේමය කියලා කියන්නේ උත්තරීතර දිව්‍යමය දෙයක්.
වෛෂ්ණවි
හිටනද වෙනකොට මේක මෙහෙන් අරන් යන්නම්කෝ.
එහෙම මෙහෙ අරන් යන්නේ මොකටද? උච්චර දාන්න.
එන්න අපි යමු.
අයියා කතා කරන්නේ හරියට ඒකට පණ තියනවා වගේනේ. අයියේ!
වැනත් ජීවිතයක් ගැන මට හිතන්න බෑ.
ඒක මාර්ග කැපෙන්න. තව මාර්ග කැපෙන්න.
දුවේ එකක් මතක තියාගනි. මේ අම්මා හොඳට හොඳයි.
සුමිත්‍රා වේරිස් නවතම සිනමා නිර්මාණය. වෛෂ්ණවි.
වෛෂ්ණවි වෛෂ්ණවි මම බොහෝ දිනෙකින් ඇහුව මේ තේරුම මොකක්ද කියලා. බොහෝ විට අපේ ස්ත්‍රී පක්ෂය මේක වැරදි අර්ථකථනයක් දෙන්නේ. නමුත් එහි නියම තේරුම ඇවිල්ලා the goddess ඉන්දියන් සංස්කෘතිය ඉන්දියන් ඉතිහාසයේ තියෙනවා. ඔවුන්ගේ දෙවිවරු ගොඩක් ඉන්නවා. ලාබාල වැඩිවිය පැමිණුණු දරුවන්ගේ දෙවියන් කියලයි ඒගොල්ලෝ ආදි කාලේ ඉන්දියානුවරුන් සලකපු ද ගොඩස්. ඒකට තමයි වෛෂ්ණවි කියන්නේ. මම දන්නේ හේතුව ඒ දෙවියගේ වචනේ මොකටද මේකට දැම්මේ කියලා. නමුත් රූකඩ වෘතියක ඉන්න කෙනෙකුගේ තිබෙන කතාවක් රැගෙන තමයි මේක එන්නේ. මම කැමති එයි ඉන්න නළුවන් ගැන ඔබට කියන්න. යසෝදා විමල ධර්ම තුමින්දු දොඩන් තැන්න ඔහු තමයි කූඹියෝ කියන තෙලනාට්‍යයේ අර ජෙහාන් ඩීල් මෑන්. ඊළඟට සමාධි අරුණාචයා ජයලත් මනෝරත්න අයිරංගනි සේරසිංහ වසන්ති චතුරාණි රෝහණ බැද්දගේ මහේන්ද්‍ර පෙරේරා රෝෂාන් පිලපිටිය මේ වගේ හොඳ නළුලිනයන් පිරිසක් සමග සිප්පල සංවිධානයේ මගින් ලංකාවේ සිටින දුවා දරුවන්ගේ ට උදව් පිණිස සිප්පල සංවිධානයේ මගින් ඔබට ගෙනෙන මේ වෛෂ්ණවි චිත්‍රපටය තිරගත වෙන්නේ ඇවන්ඩේල් හොලිවුඩ් සිනමා හලේදී ඔක්තෝබර් 7 වෙනිදා. බැල්කනි ටිකට්ස් 25යි, ඕඩීසී ටිකට්ස් ඩොලර් 20යි, පවුල් ෆැමිලි ටිකට්ස් තියෙන බව ආරංචි. යථා කාලයේදී ඔබට ඊමේල් මගින් ඒක දැනගන්න පුළුවන්. වෛෂ්ණවි ඔක්තෝබර් 7 වෙනි. මහින්ද අපි නැවතත් යනවද මේ ප්‍රචණ්ඩත්වයට?
ප්‍රචණ්ඩත්වයට නෑ, ප්‍රචණ්ඩත්වය ගැන කතා කරමු.
මේ ලිපියේ එකක තැනක තිබුණා මෙන්න මෙහෙම දෙයක්. කොළඹ නගර සභා දේශපාලනය කිරීමට නම් පාතාලයේ සහාය අවශ්‍යම බව මාහා කීවේ නම් මෙවර කොළඹ නගර සභාව තරඟ කර ජයලද නියෝජිතයකි. කොච්චර භයානක වැඩක්ද ඒක? ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවද ලංකාවේ? අනේ මන්ද
ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න
පුළුවන්. ප්‍රජාතන්ත්‍රයක් කරන්නත් පුළුවන්.
එතනත් තව අර අපි මුලින් කතා කළේ අර පාසල් වල ප්‍රචණ්ඩත්වය ගැන. ඉතින් අපි පුංචි කාලේ අපි දැකපු දේවල් තමයි ඒ පාසල් කාලේ පොඩක් අර නිකන් අර මේ රණ්ඩුවට යන ටිකක් එහෙම මේ දඟකාර ළමයි මම පහු වෙනකොට සැහැන්න සමාජයේ හොඳ තැන්වලට එනවා. එහෙමත් තියෙනවා. අපි අර ඒගොල්ලන් දඟ කරන්න එක නවත්තගෙන බලෙන් නවත්තගෙන ඉන්නවා නම් මම හිතන්නේ ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ගේ හැඟීම් විස්තර
කරගන්න
නැතුව ක්‍රියාවිනුත් ඒවා පෙන්නනවා, ක්‍රියාවිනුත් අඩු වෙනවා. ඉතින් ඒවා එහෙම පැත්තකුත් තියෙනවා. මෙතන
ඔයක පැත්තකුත් තියෙනවා. මේ ප්‍රචණ්ඩත්වය වැඩි වීමට ප්‍රධානතම හේතුව හැටියට මේ ලියුම් කරු පවසන්නේ දේශපාලනඥයන් විසින් ඔවුන් බලා කියා ගැනීමයි. ඒක ඇද්ද වෙන්න ඇති නේද මහින්ද
සමහර? ඒ කියන්නේ මේ පාතාල කල්ලි. ඔව්. ඒගොල්ලන්ට ඉතින් ඒගොල්ලන්ගේ පැවැත්මට දේශපාලන මේ අනුග්‍රහයක් අවශ්‍යයිනේ.
බලය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ පෙනෙන විදියට අප සමාජයේ මුල් බැසගත් නෛසර්ගික විපතකි. සමාජ ජාලා, ඒ කියන්නේ Facebook, Twitter නෙමෙයි, හුඟක් විට සම්මා Facebook මගින් සහ වෙනත් ස්මාර්ට්ෆෝන් වගේ ජාති වලින් සමාජය ගැන නොයෙකුත් විවිධ මත නිදහසේ පැතිරෙනවා. ඒක තමයි හුඟක්ම තියෙන්නේ. වෛරී ප්‍රකාශයන්ගෙන් සමාජ ජාලා පිරී තිබේ. එක්තරා හිමිනමක විසින් මෙහි ප්‍රධාන පෙළේ වෙබ් මාධ්‍යක වන සම්පත් සමරකෝන්ටසිය මූණු පොතේ මගින් දක්වා තිබුණ අසත්‍ය ප්‍රතිචාර සහ ඒ හිමිනමගේ වචන දේවදත්ත පවා තිගැස්සීමට පසු කරන නියතය. පෙනෙන විදිහට මේක තමයි භයානක දේ. පෙනෙන විදිහට ප්‍රචණ්ඩ වෛරී ප්‍රකාශයන්ට අප සමාජයේ පිළිගැනීමක් ඇති අතර එය සිය ශ්‍රේණීන් අතර වීරයෙකු වීමට අවස්ථාව සැලසෙයි. මෙහි දේශපාලනය පැත්ත අපි කතා කරන්නේ නැහැ කියලා තිබ්බනේ. අපි කතා කරන්නේ දැන් දේශපාලනය නෙවෙයි. නමුත් අපේ ආදර මෑණියන්ට වෙලා තියෙන දේ ගැනයි මහින්ද. ඒ ගැන කතා කරද්දී JR සහ JR ජයවර්ධන සහ විජේතුන් යන ජනාධිපතිතුන් දෙදෙනා හැර මෙරට පාලනය කළ සියලුම ජනාධිපතිවරුන් සහ ජනාධිපතිවරියන් ඉඳ හිට හෝසිය කේන්තිය පිරිමසා ගැනීමට අසභ්‍ය වචන පාවිච්චි කළ සහ කරන බව ඇති පිළිගැනීම අපේ දේශපාලන සංස්කෘතියේ අශීලාචාරත්වයට දෙස් දීමකි. වැරදි වේද?
නෑ, වැරදි නෑ. ඉතින් ඇත්ත තමයි කතාව.
ඒ වගේම දැන් දේශපාලනේ
පාර්ලිමේන්තුවේ එතන තියෙනවා මේ දැන් හැම එකක්මත් අපි දේශපාලනඥයලා දාලා අපි
බේරෙනවන්නේ. ඔය පාර්ලිමේන්තුවේ කරන විගඩම් මිහිළු දිහා බලපුවාම ඉතින් අපිට ඒ වගේ දෙයක් තේරෙනවා.
ඉතින් ඒ පැත්ත බැලුවම අපි මට පේන හැටි ඇතරම දෙපැත්තක් තියෙනවා. කවුද මේක අර බලලගේ කරේ මේ ගෙජ්ජ බඳින්න කවුද කිව්වයි කවුද මේක කරන්නේ? ඔව්, කවුද මේක කරන්නේ කියනට වඩා අපි සමාජයක් හැටියට හැමෝම අපි එකතු වෙලා මේ ගැන මේ මොකක් හරි අපිට කරන්න පුළුවන් දෙයක් අපි ඉන්න තැන ඉඳන් කරනවා නම් මගේ දැන් තියෙන
වැඩක් කියන්නේ. ඔව්, මේ ලියුම් කරු අන්තිමට කියනවා ඒ ගැන අපි මොකද කරන්න ඕනේ කියලා. අපි ඊට පෙර ගීතයකට
යන්න මම හිතන්නේ ගීතයට යන්න වෙලාවක් නැහැ දැන්.
වෙලාවක්
නැහැ. අපි ගැන අපි ඒ ලියුම් කරු මොකද කරන්න ඕනේ ගැන කතා කළා. අපි අදට අවසන් කරන්නයි වෙන්නේ.
ඔව්, යුද්ධෙහි අවසන් අධිරිය දෙමළ ජනයා මුහුණ දුන් එවැනි භයානක අත්දැකීම්. ඔව්, තව එකක් මට කියන්න තියෙනවා. සැකකරුවන් දෙපයින් බැඳ ඒවා ප්‍රචණ්ඩත්වයේ විරුද්ධවාදීන්ට එරෙහි අති අමානුෂික ප්‍රචණ්ඩත්වයන් භාවිතයට නැගුවේය. ඒ උතුරේදී සහ දකුණේදී වුණු දේවල් ගැන කියන්නේ සැකකරුවන් දෙපයින් බැඳ ඒවාට වැස්සවීම පිණිස 1980 සහ 90 දී සමෙහි රාජ්‍ය හමුදා විසින් නාගයින් පෙරව වලවල් පවත්වාගෙන ගියේ කියනු ලැබේ. ඔලු කට්ට ගලවා මොලේට පැට්‍රල් දමා ගිනි තැබූ පසු. අනේ මොන අපරාධයක්ද! මල් වෙඩිමින් පත්වන බට කයිවාරු ගැසූ පොලිස් නිලධාරියෙකු කුරුණෑගල දිසාවේ සිටියේද ඒ අවදීය.
ඉතින් ඔයගේ කිලිපොලා යන ඔය ඒ කරුණු ඒවට මේ භාජනය වෙච්ච මේ තරුණයන් මිය ගියායයි සැලකෙන්නේ නැහැ, නැතුණයි කියලා නේ සැලකෙන්නේ. ඉතින් මම හිතන්නේ අද ප්‍රවෘත්ති පත්‍රයේ තියෙනවා ඒ අවතැන්නු, එහෙම නැත්නම් අවතැන්නු නෙමෙයි, ඇත්තටම මේ මේ අතුරුදහන්නු පුජ්‍යලයන් කොමිෂමේ වාර්තා අතුරු වාර්තාවක්. ඉතින් ඒකට සම්බන්ධ වෙච්ච ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ නිර්දේශය තමයි ඒකට සම්බන්ධ වෙලා තියෙනවා නම් එහෙම කවුරුණත් කමක් නැහැ, දැනුවත් දිය යුතුයි කියන මේ නිර්දේශය තියෙනවා.
මේ අනිත් රටවල වුණු දේ ගැන මේකයි කියන්නේ, මෙවැනි ඔහු ඊටත් වඩා අතිශය දරුණු ක්‍රූරත්වයක් ක්‍රියාවට නැගූ සහ මුහුණ දුන් රටවල් උදාහරණයක් ලෙස ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් පසු සිය සමාජ ආත්මය සුවපත් කරගත්තේ ඇත්ත පිළිගැනීම මගිනි. අප තවමත් සමාජ ආත්මය සූපත් කර ගැනීමට සිතා හෝ නැත. ඒ වුණට ඇසෙන්නේ හිට්ලර් හිට්ලර් යන දෝංකාරයත් ප්‍රභාකරන් යන දෝංකාරයත් නම් ඊට සමාජය ලෙස අප වගකිය යුතු නොමේද? වරද කාගේද? නායකයන් වීවන්නේ ජනතාවට අනුවය. එකියමන බොහෝ දුරට ඇත්තමය. දරුවන්ට සහ ස්ත්‍රීන්ට ප්‍රචණ්ඩ ලෙස සැලකීමේ සිට අනිකා වෛරයෙන් සුන්නත් දූලි කළ යුතුයි අපේ පිළිගැනීමයි.
ඉතින් මම හිතන්නේ රුවන් අපේ කාලේ
වැඩක් අපිට
අපේ ඔය මම හිතන්නේ ඔය මේ දේවල් සමාජයෙන් නැති කරන එක තමයි මම හිතන්නේ පහුගිය අවුරුදු 2500 3000 අතර මම හිතන්නේ අපේ සමාජෙත් කරන්නේ නැත්තේ. නමුත් එක එක තලවල ඉතින් අපේ කාලේට දැන් අපේ අතට එකපත් වෙලා තියෙනවා. අපේ සමාජය කොහොමද ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කියන එක දැන් අපිම අපිගේම අසාගතිකවොත්.
ඉතින් මේ වගේ ඉස්සරහට ගියොත් මේ ලියුම්කරු අන්තිමට කියන්නේ අපි අසමත් වන්නේ ඉදිරියේදී හිට්ලර්ලාත් ප්‍රභාකරන්ලාත් බිහිම වැළැක්විය නොහැකි වනු අත ඉදිරියේදී. ඔව්. ඒ වරද කාගේද යයි ඔබට තීරණය කරන්න මම නිහඬ වෙමි.
හොඳයි, අද වැඩසටහන අවසන් කරන්න අපි තෝරගත්තේ මధుර ගීතයක්. මේ ගීතේ පද රචනය හෝ සංගීත නිර්මාණය හොයාගන්න බැරි වුණා. මේ සින්දුව සේන සමරසිංහ කලකට ඉහත නිෂ්පාදනය කළ සදාකල් රැඳේවා කියන චිත්‍රපටයෙන් 1985 තිරගත වුණේ. මේ චිත්‍රපටය පාකිස්තාන ශ්‍රී ලංකා සම නිෂ්පාදනයක්. රංගපෑවේ සබීතා ජාවඩ් කියලා, ජවීඩ් ෂීක් කියලා ඉන්දියන් නළුවෙක්. මේ වගේ ප්‍රවීණ නළු නිළියන් තව බොහෝ දෙනෙක් මේකට සම්බන්ධ වුණ රංගනයෙන්. මේ ගීතය කීප වරක්ම මේ චිත්‍රපටියට තුළ ගායනා වෙනවා. එකක් චන්ද්‍රලේඛා තනිවම, අනිත් ගීතය මිල්ටන් මල්ලවාරච්චි, චන්ද්‍රලේඛා, ලතා වල්පොල. අපි අහලා බලමු කණ්ඩායමම එකතු වෙලා ගායන ගීතය.
Nee sa sa sum me se
දැන් එළඹිලා තියෙන්නේ සමගැනීමේ හා වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහනට අපහා එක් වුණා අශංක දෙනියගේ. අපට ඉමිහිරි ගීතයක් ගායනා කළේ ඔනෙත්‍රා දෙනියගේ පුංචි දුව. අද වැඩසටහන මෙහෙයෝයේ රුවන් ප්‍රනාන්දු. සීසර ලංකා අද නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට ශුභරාත්‍රියක්.
Better.